ඔව ඒක කියලම තියෙනවා දැන් කොහොමද කියන්නේ පාරිහාරීය කම්මට්ටානේ එහෙම නැත්නම් අපි ප්‍රධාන කමටහන විදියට එක කමටහනකුත් ඒ තමයි කියන්නේ. ඒකට ඒ විදියට චතුරාරක්ෂක කමටහනුත් පුරුදු කරපු බව තමයි කියන්නේ. හේතුව තමයි දැන් අපි වෙන ප්‍රධාන කමටහනක් කරගෙන යන අතරේ අපිට ශ්‍රද්ධාව අඩු වුණොත් ඒක හදාගන්න තමයි බුද්ධානුස්සතිය. තරහක් ඇති වුණොත් ඒ තරහ වයින් කරගන්න තමයි මෛත්‍රී කම්පකමටහන. ඒකට හිතේ පසුබැස්මක් ඇති වුණොත් ඒක හදාගන්න තමයි මරණානුස්සතිය හුණු කරලා තියාගන්න කියලා කියන්නේ. ඒකට ඒ කමටහන් වලට අපි කියනවා සබ්බත්තක කම්මට්ටාන. හැමතැනකදීම අපි පුහුණු කරන්න ඕන අපි නිතර දැනගෙන තියෙන්න ඕන කමටහන් හතරක්. ඒ නිසා ඒ හතර අනිවාර්යයෙන්ම අපි නිතරම ඊට අමතරව අපේ මූල කම්මට්ටානය එහෙම නැත්නම් ප්‍රධාන කමටහන විදියට තමන් කැමති වෙන ධ්‍යාන උපදවන්න පුළුවන් විදියේ කසිනයක් හෝ වේවා එහෙම නැත්නම් ආනාපාන සති කමටහන හෝ වේවා එහෙම නැත්නම් සමාධි පැත්ත තමන්ට කරගන්න අපහසු තත්වයක් ඇති වුණොත් චතුධාතු අවස්ථානයේ හෝ වේවා ප්‍රධාන කමටහන පැහැදිලිනේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් කමඨහනක් වඩනවා අර විදිහේ කෙලෙස් ඇති නොවන අවස්ථාවන් වල දිගට ඒ කමඨහනම තමයි ප්‍රධානම කරගෙන යන්නේ. පැහැදිලිද? එතකොට යම් අවස්ථාවක හිතේ අර විදිහේ පසුබැස්මක් ඇති වුණොත් ඒ තැනකදී තමයි අපි චතුරාරක්ෂක භාවනා කියන ටික පුරුදු කරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් අපි ඒ ටික පසුව විස්තරයතුව කතා කරන්න පුළුවන්. අපි මුල් අවස්ථාවේදී ඒ දීර්ඝව නැසත් යම් මට්ටමකට කෙලෙසයක් ඇති වුණාම ඒක පාලනය කරගන්න පුළුවන් මට්ටමට ඒ හතර යම් මට්ටමක දැනීමක් ඇති කරලා තියා ගන්න ඕනේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ. හරි. තව මොන හරි ගැටලු තියෙනවද? අර పూర్ව කෘත්‍ය කියලා අපි කරන ටික. ඒ ටික අපි මතක් කළා නේද? ඔව්. ඒ ටික බලාගත් අද පිරිස සාමාන්‍යයෙන් කොහොමද කරන්නේ? දල වශයෙන් කොහොම වගේ කොටසක්ද භාවනාව පටන් ගන්න කලින් අපි කරන්න ඕන ටිකක් තියෙනවනේ. දැන් ඒ ටික කරන්නේ මොකටද? හිත සකස් කරගන්න නිසා. පැහැදිලි නේ? දැන් නිකම් අපි වෙන මොනවා හරි වැඩක් කර කර ඉඳලා දුවගෙන ඇවිල්ලා හදිසියේ භාවනාවකට කියලා ඉඳගත්තොත් භාවනාව ඉක්මනට වැඩෙයිද නැද්ද? හිත කලබලේ තියාගෙන ඇවිල්ලා භාවනාවකට කියලා ඉඳගත්තොත් භාවනාව ඉක්මනට වැඩෙනවද නැද්ද? එහෙම වැඩෙති වැඩිම සිද්ධ වෙන ක්‍රමයේ ගැන දැනගෙන තියෙන්න ඕනි යම් මට්ටමකට. පැහැදිලිනේ? එතකොට මේ අපි එදිනෙදා අනික් කටයුතු කරන අවස්ථාවල් වල කොහොමද එතකොට ඒ කෙලෙස් ඇති නොවන විදියට හිත පාලනය කරගෙන භාවනාවකට සුදුසු විදියට පරිසරේ හදාගෙන තමයි භාවනාවකට කියලා ඉඳගන්න ඕනේ. එහෙනම් භාවනාව කරන ඉරියව් අතරින් එකක් විතරනේ. අනික් ඉරියව් වලදීත් භාවනාව කියන එක සිද්ධ වෙන්න ඕනේ. දැන් භාවනාව කියන වචනේ අර්ථය අපි කලින් පැහැදිලි කරානේ නේද? ඉතින් කුසල් සිත දියුණු කරනවා කියන එකයි ඉතින් අර්ථය. ඒ දියුණු වෙන විදියට දවස පුරාම කටයුතු සිද්ධ වෙන්න ඕන. ඉගෙන ගත්තත් ඉගෙන ගන්න වැඩෙන විදියට. පැහැදිලිනේ? එතකොට ඒ තැනක මමයි ඉගෙන ගන්නෙ මේ ටික වැටුනේ මටයි. මට හොඳට දේවල් තේරෙනවා කියලා ඒ විදියට ඉගෙන ගත්තොත් මොකද්ද වෙලා තියෙන්නේ? කුසලයක්ද වෙඩිලා තියෙන්නේ? කුසලයක්ද? එතකොට ඒ විදියට ඉගෙනීමක් කරලා ඇවිල්ලා ඉඳගත්තත් භාවනාවකට බාධා වෙන්නේ නැහැ. එහෙම නැතුව අපි මේ තණ්හා දික්කිමාන වැඩෙන විදියට ඉගෙනීමක් කරලා ඇවිල්ලා ඉඳගත්තොත් මොකද වෙන්නේ? භාවනාවට බාධායි. පැහැදිලි නේ? ආ. ඒ නිසා මේ දේවල් කරද්දී මේ කටයුතු දැන පැහැදිලි නේ? එතකොට සාමාන්‍යයෙන් වෙන කටයුතු කරද්දි කොහොමද හිත පවත්වන්නේ පොඩ්ඩක් කියමු බලන්න. එක එක්කෙනා පවත්වන විදිහ දැන් අපි ඔක්කොම කියනවට වඩා දැන් Tamanට හුරු වෙලා තියෙන විදිහ දැන් අපි හිතමු මෙතන ඉඳන් පින්නපාතේ වඩිනවා. කොහොම පින්නපාතේ වඩිද්දි එක එක්කෙනාගෙන් අහමුද අපි නේද කරන විදිය? කවුරු හරි එක්ක මුණ ගැහෙන කෙනෙක් එක්ක කතා කර කර යනවද? නැ කතා කරන එකත් ඒක එපාම කියන්නේ තමන්ගේ සිහිය නුවණ දියුණු වෙන විදියට ඒ කටයුතු ටික කෙරෙන්න ඕන. එහෙම නැත්නම් අපි කොයිතරම් බලාපොරොත්තු වුණත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පැහැදිලි නේද? අර ගතපච්චාගත වතහිම කියවන්නේ ති නේද? ඒ ටික සාකච්ඡා කළා නේද? කොහෙදද සාකච්ඡා කළේ? මඤ්ඤත්තර සූත්‍රයේදී නේ. කොහොමද එතන කියලා තියෙන්නේ? එතකොට කොහොමද එතන කියලා තියෙන්නේ? කොහොමද ගතපච්චාගත වත කියන එකේ තේරුම? එතකොට ඒකේ සම්පූර්ණ වත කියලා කියන්නේ හරතිච පච්චාහරතිච කියන විදියට නේද? පිළිගන්න දෙයක් නැහැ නේද? කොහොමද එතකොට මේ හරතිච පච්චා හරතිච ප්‍රයසන? ඔ ගමට විතරක්ම නෙවෙයි මෙහි පින්ඳ පාතේ වඩිද්දිත් එහෙම වෙන්න ඕනේ. හා විස්තර වෙන්නේ Taman කොහොමද එතකොට පටන් ගන්නකොට කමටහන මිනිහි කරනවා පොඩ්ඩක්. ඊට පස්සේ ටික දුරක් ගිහිල්ලා වින දෙයක් නම් කල්පනා කරලා තියෙන්නේ. ටික වෙලාවක් යනකම් ඔන්න පියවර සංඥාවෙන් හරි දැන් කොහොමද අපි පියවර වලට හරි සිහිය දැන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති සතිපට්ඨාන සූත්‍රයේ කියවලා තියෙනවද? සමහර විට පාඩම් කරලත් ඇති. දැන් අපි මේ සූත්‍ර දේශනාවක් කටපාඩම් කළා කියලා හරි අනිත් අය එක්ක සාකච්ඡා කළා කියලා හරි එහෙම නැත්නම් තව කෙනෙකුට කියලා දුන්නා කියලා හරි ඒ කොටස වැඩෙනවද හිතේ? හොඳටම කටපාඩම් අර්ථත් එක්ක අටුවා. එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? කියවන තරම් හෝ ඕක තමන් හොඳට ඉගෙන ගන්න තරම් හෝ තව කෙනෙකුට කියලා දෙන තරම් ඕක වඩන එක පහසු නෑ. පැහැදිලි නේ? ඒතොර ඊට වඩා ලොකු වීරියක් උවමනාවක් ඒත් එක්කම කැපවීමක් අවශ්‍යයි ඒ ටික ප්‍රගුණ කරගන්න. දැන් දෙකකින් වගේ අනිවාර්යයෙන්ම පුළුවන් වෙරිද? දැන් අටුවාවත් එක සාකච්ඡා කරනවා නම් සමහරට පැය කීපයක් යයි. ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ පොඩි කාලෙකින්. හැබැයි ඒකේ තියෙන මුල් පියවර කීපය වුණත් අපිට හිතේ වැඩෙන විදියට කටයුතු කරන්න සෑහෙන කාලයක් මහන්සි වෙලා උනන්දුවෙන් කටයුතු කරන්න වෙනවා. පැහැදිලිද? ඒ නිසා දැන් මේ සූත්‍ර දේශනා තියෙන්නේ අපිට හැබැයි එතනින් නවතින්න නෙවෙයි. පැහැදිලි නේද? එතකොට මේ දේවල් අනිවාර්යයෙන්ම ජීවිතේට එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කියවීමේ ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නේ ප්‍රයෝජනේ අඩුයි. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් ඒ මූලික පියවර කීපය අපි පුස්ත වෙනවා. හරියට ඒ දහම හිතේ වැඩෙන විදිහට කටයුතු කරන්න. ඒ නිසා ඉතින් අපි පුළුවන් තරම් උපරිමයෙන් උත්සාහවත් වෙමු අනික් කටයුතු කරද්දිත් සිහිය හොඳට පවතින විදිහට සිහිය කැඩෙන්නේ නැති විදිහට වෙන අරමුණු වලට කියන්නේ අකුසල් අරමුණු වලට විශේෂයෙන්ම යන්නේ නැති වෙන විදිහට මේකට බාධා කර ධර්ම මොනවද? නීවරණ නේද? කාමච්ඡන්දෝ සමාධිස්ස පරිපන්තෝ. එහෙම නිදේශනා කරන්නේ නේද? නෙක්ඛම්මං සමාධිස්ස උපකාරං විදිහටයි දේශනා කරන්නේ. ව්‍යාපාදෝ සමාධිස්ස පරිපන්තෝ. පරිපන්තයි කියලා කියන්නේ අභ්‍යාපාදෝ සමාධිස්ස උපකාරං ඔය විදිහට විස්තර කරන්නේ. නීවරණ පහම මේ විදිහට දේශනා කරනවා. ඒ කරලා අවසානෙට සබ්බේපි අකුසලා ධම්මා සමාධිස්ස පරිපන්තා. සබ්බේපි කුසලා ධම්මා සමාධිස්ස උපකාරං. එහෙමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ සියලු අකුසල් සමාධියට හේතු කරයි, නැත්නම් ඇති කරගන්න හානි කරයි කියන එකයි. එතකොට සමාධිය ඇති කරගන්න පරිපන්ත ධර්ම, බාධා කර ධර්ම තමයි කෙලෙස් ධර්ම, අකුසල් ධර්ම, විශේෂයෙන්ම නීවරණ. ඉතින් එහෙමනම් කුසල් ධර්ම ඊට විරුද්ධ ධර්ම අපි පුහුණු කරන්නම ඕන. එදිනෙදා අල්ටම හිත පවත්වන්න අවශ්‍යයි. පැහැදිලි නේද? ඉතින් ඒ අකුසල් ඇති වෙන අවස්ථාවල් වල ඒකයි අපි ඒ අකුසල් ඇති වෙන විදි, ඒ තැන් වල සිහි කරන්න ඕන විදිය ගැන කතා කළාද නැද්ද විස්තර ඇතිව? ඔව්. විතක්ක සංඨාන සූත්‍රයේදීත් කතා කළා. ඊට පස්සේ අභිධර්ම සාකච්ඡාවේදීත් කතා කළා. මේ අකුසල් ඇති වෙන එක, ඉතින් ඒක පුතග්ජන හිතේ ස්වභාවයනේ. ඒ ඇති වෙන අකුසල් දිහා බල බල ඒවා වැඩෙන්නේ නැති වෙන විදියට පවත්වන්න ඉතින් දක්ෂ වෙන්න ඕනේ. පැහැදිලි. හා. විශේෂයෙන්ම ඉතින් ඒ අනුසය අවස්ථාව නැති වෙන්නේ මාර්ග ඥාන වලින්නේ. ඉතින් ආවති වෙන්නේ කටයුතු කරන්න ඕනේ. වීතික්කම අවස්ථාව කියලා කියන්නේ මොකක්ද? දැන් පරිඋත්ථානය කියලා කියන්නේ, අනුසය කියලා කියන්නේ කෙලෙස් යටපත්ව තියෙන අවස්ථාව. දැන් කුසලයක් කරන අවස්ථාවේ ඒ වෙලාවේ මොකද කෙලෙස් මොන මට්ටමේද තියෙන්නේ? අනුසය අවස්ථාවේ. දැන් ඒ හිතේ කෙලෙස් නැහෙනේ. හැබැයි කෙලෙස් ප්‍රහාණය වෙලාද නැහැ. ඒ මොන අවස්ථාවද? බනින්න හිතෙනවා. ආ, පරිඋත්ථාන අවස්ථාව. දැන් තාම බැනලා නැහැ. බනින්න හිතිලා. කුසල් හිතක්ද අකුසල් හිතක්ද? අකුසල් හිතක්. කාය වාග් ద్వාර වලින් මේක තාම ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙමනම් පරිඋත්ථාන අවස්ථාව. ගොඩක් බරපතල තත්ත්වයක්, පැහැදිලි නේද? ඉතින් ඇතැම් විටක කර්මපත රැස් වෙන අවස්ථාවක්. ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒ මට්ටමට ආවම කාය වාග් ద్వාර වලින් මේක ක්‍රියාත්මක වුණාම, ඉතින් ඇතැම් මනෝ කර්ම තියෙනවා, ඒවා හිතින් විතරක් වුණත් කර්මපත බවට පත් වෙනවා. මොනවද? පතක් හදන්න පුළුවන් විදිහේ කර්ම රැස් වෙන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. මොන වගේ ඒවද? ආ, මිත්‍යා දෘෂ්ටිය. ආපහු ඔව්, ව්‍යාපාද. ඒ කියන්නේ මොකක්ද? ව්‍යාපාදය කියලා කියන්නේ හැම විදිහෙම තරහක්ද? දැන් මම අවුව වෙඩිපුර සැරට වැටෙනවා. මේක මොන කරදරයක්ද කියලා දේශ හිතක් පහළ වෙනවා. ඒකිනුත් නැවත උපතක් ලැබෙන්න පුළුවන්ද? පමෝදිතායස්ම. පුළුවන්ද? ඔව්, එහෙම ඒකෙන් නම් එහෙම ලැබෙන්නේ නැහැ. හැබැයි කාට හරි කවුරු හරි කෙනෙක් ගැන ගෙටි මේ කෙනා විනාශ වෙනවා නම් හොඳයි, නැති වෙලා යනවා නම් හොඳයි. ආ, ඒක ව්‍යාපාදයේ යටතට ගැනිනවා නේ. සතෙක් වුණත් නේ, මනුස්සෙක්ම වෙන්න ඕනේ. සතෙක් මොනවා හරි කරදර කරනවා. හිතමු තමන් වත කරලා ඉවර වෙනවත් එක්කම රිලවෙක් ඇවිල්ලා අතු හොල්ලලා ඒ කොටස අරවෙදී හිතුවොත් එහෙම ඒක ව්‍යාපාදේ තමයි. පැහැදිලි නේද? එතකොට නැවත තැනක උපතක් ලබන්න තරම් බලවත් අකුසලයක්. නරක තැනක, හොඳ තැනක එහෙම නෙවෙයි. ඔව් ඔව්. තියෙනවා විපාක තියෙනවනේ. ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. ඒ අනිවාර්යයෙන් විපාක ලැබෙනවා. ඒ වගේ නේ. ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. ඒ ගැන වැඩි විස්තර අපි ඉස්සරහට කතා කරනවා අභිධර්ම සාකච්ඡාවේදී. එතකොට අපහු අභිජ්ජා කියලා කියන්නේ හිතින් විතරක්ම කර්මපතයක් බවට පත් වෙන මනෝ කර්මයක්. ගැන දීර්ඝ විස්තරයක් ධම්මසංගණී අට කතාව වෙනවා. එතකොට කාය ద్వාර, වාග් ద్వාර, මනෝ ద్వාර කියලා ద్వාර තුනක් තියෙනවානේ. ඒක වෙන කතාවක්. එතකොට කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම කියන්නේ තව කතාවක්. පැහැදිලි නේ? එතකොට මේ කර්ම සහ ద్వාර අතර තියෙන සම්බන්ධය ගැන දීර්ඝව විස්තර කරනවා. දැන් ඒ කර්ම කියලා කියන්නේ ඒ අකුසල් තුන කාය කර්මයි. හැබැයි ඕකෙන් ප්‍රාණඝාතය අදත්තාදානය කියන දෙක කාය ద్వාරේනුත් වෙන්න පුළුවන් වචී ద్వාරේනුත් වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් ප්‍රාණඝාතය තමන්ම කරද්දි ඒ කාය කර්ම වගේම කාය ద్వාරයෙන් සිද්ධ වෙන්නේ. අපි හිතමු ආනත්තික ප්‍රයෝගයේ අවස්ථාවේදී කාය කර්මයක් මේක. ඒ කියන්නේ කයක් කය යොදවලයි මේ දේ කරන්න වෙන්නේ කෙනෙකුගේ කය යොදවලා. හැබැයි ඒ වෙලාවේදී වචනයක් නේ යෙදුනේ, වාග් ద్వාරයෙන් තමයි අකුසලයේ සිද්ධ වෙන්නේ. මේ විදිහේ විස්තරයක් තියෙනවා. දැන් විවිධ කතාව ටිකක් දීර්ඝව විස්තර කරන අට කතාවේ කෙටියෙන්ම කිව්වොත් කර්ම විදියට වෙන් කරලා තියෙනවා කාය කර්ම කියලා අකුසල් තුනක්, වාග් කර්ම කියලා හතරක්, සහ මනෝ කර්ම කියලා තුනක්. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ద్వාරය වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලි නේ? හා. ඒව ගැන පසුව වැඩි විස්තර කතා කරමු. එතකොට දැන් බොරුව වුණත් බොරුව වාක් කර්මයක්. හැබැයි කාය ద్వාරේනොත් වෙන්න පුළුවන්. කොහොමද? ලියලා පෙන්නුවොත්. ඒක කාය ద్వාරයයි. කාය ద్వාරික වාක් කර්මයක්. හා. මේ විදිහේ විස්තර කරන්න ඕනේ. එතකොට මේ 10ම කර්මපත බවට පත් වෙනවා. ඒ නිසා ඒ තැන්වල බොහොම පරිස්සම් වෙන්න ඕන. එතකොට තමන් හිතින්ම හිතලා වුණත් අවිජ්ජා වගේ තැනක, අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභයනේ, වෙන කෙනෙක් සතු දෙයක් තමන් සතු වේවා කියලා ලෝභ කිරීම, වෙන කෙනෙකුගේ අපි හිතමු ඉඩමක මට තිබුණා නම් මේක මගේ වුණා නම් හොඳයි කියලා තමන් ප්‍රාර්ථනා කරනවා. ඒක පැහැදිලිද? ආ, ඒක අභිජ්ජා. බොහොම පරිස්සම් වෙන්න ඕනේ. දැන් පණ තියෙන දෙයක් වෙන්න පුළුවන්, පණ නැති දේවල් වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රාර්ථනාවක් එහෙම ආරේතු වෙන බලවත් අකුසලයක් කියලාම තියෙනවා. ලෝභය නිසා භෝසෙයින ප්‍රේත ලෝකේ උපදිනවා. ඒ වගේ දෙයකට ලෝභ සිත් ඇති කරගත්තොත් අනුන් සතු දේවල් වලට, මං හිතන්නේ මේ ගොඩ දෙනේ ප්‍රේත ලෝකේ උපදිනව ඇත්තෙම ඔය හේතු නිසා නේද? අනුන්ගේ දේවල් වලට ඒ නිසා ඉතින් බොහොම බරපතලයි. මේ දේවල් අපි අතින් වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන් ඈ. වික්ෂුන් වහන්සේලා අතින් වෙන්න ඉඩ ගොඩක් අඩුයි. නමුත් බැරි නැහැ. ඒ නිසා ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ තැන් වලින් හිත ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඊට අමතරව දැන් ඔය කිව්වේ හිතින් විතරක් වෙන්න පුළුවන්. වෙන ඒවා ගැන ඉතින් කොහොමත් පරිස්සම් වෙන්න ඕනේ. ඒ තැන් වලින් සමහරට වීතික්‍රමයක් වුණොත් ඒක බලවත් අකුසලනේ. අපි තුමු භික්ෂුන් වහන්සේ කෙනෙකුට බනිනවා, බාල කෙනෙකුට වුණත්. සාමාන්‍ය සීලය අඩු කෙනෙකුට බනිනවට වඩා විපාක වැඩිද නැද්ද? ගොඩක් වැඩි ඈ. ඒ නිසා දැන් සාමාන්‍ය අපි සීලයෙන් අඩු කෙනෙකුටනේ. දැන් මේ විලා දැන් පැවිද්දදී එහෙම දෙයක් වුණොත් වෙනවා අඩුයි. ඒ නිසා තමයි, ඒ නිසා ඉතින් අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕන. අවවාදයක් කිරීම වෙනයි, කේන්ති ගිහිල්ලා බැනීම කියන එක දෙකක් නේ නේද? ඒ නිසා ඒ වගේ බැන්නොත් දැන් අවවාදයක් දෙන එක උනත් අවවාදයක් දෙන්න කියලා උනත් ඉතින් බනින්න හොඳ නෑ. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් තමන් ඒව ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන. මේ අනික් කෙනා හැදෙයි, හැබැයි තමන්ට අකුසලේ වෙනවා. එතනක ඉතින් අකුසලේ අල්පසාවද්දි මහාසාවද්දි නමුත් අකුසලයක් වෙනවා. ඉතින් වෙන කෙනෙක් වෙනුවෙන් හෝ අපි අකුසලයක් කරගන්න ඕනද? එහෙම තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා තව කෙනෙක් හදාගන්න නිසා අකුසල් කරගත්තර කමක් නැහැ. එහෙම තියෙනවද? එහෙම නැහැ. වෙන කෙනෙක් හදාගන්න උනත් අකුසල් කරගන්න නැතුව තමයි හදාගන්න. ඒ නිසා දැන් පොඩි අයස්මලා ඉතින් වැඩිහිටියෝ ගැන ගැටීමක් ඇති කරගත්තොත් ඒක කොහොමත් ගොඩක් අකුසල් නේ. දැන් අපි තුමුක කවුරු හරි අවවාදයක් දෙනවා තමන්ට හැදෙන්න, ඒ විලාවක තමන් කේන්ති ගත්තොත් ඒක නම් ගොඩක් අකුසල්. පැහැදිලි නේ? ආ, තමන්ගේ යහකට ගැටීමක් ඇති කරගත්තොත් ගොඩක්ම අකුසල්. ඒ වගේ නේ. නිසා බොහෝම පරිස්සම් වෙන්න ඕන. තව ගැටලු තියෙනවද? ඒක අවිද්‍යාවට යන්නේ. නමුත් ලෝභයත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ලෝභය ඇති නොවන විදිහට මේ මෙනෙහි කිරීම කරන්න පුරුදු කරගන්න ඕන. ඉතින් ලෝභය අපිට මේ කෙලෙස් 100% නැතිම කරගෙන මොකක්ද තියෙනක නෙවෙයි. මොකද රහත් වෙනකන් කෙලෙස් තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි අපි උත්සාහවත් වෙන්න ඕන මොකද්ද? කෙලෙස් ඇතිවීම අඩු කරගන්න. ඒක අනුසය වශයෙන් තීබ්බට කමක් නැහැ කියලා නෙවෙයි කියන්නේ, ඒක නැති කරගන්න ඕන. අනුසය වශයෙන් තියෙන එක අපිට වළක්වා ගන්න බැහැනේ දැන් රහත් වෙනකම්. එහෙදි නේද? ඒකේ අර පරිඋත්ථාන වීතික්කම අවස්ථාවලට එන්න තුන පහ අර කලින් අපි මතක් කරපු විදියට යම් මානසිකාරයක් කරලා ඒක අයින් කරගන්න ඕන. එහෙදි නේද? අපිට ඔය නিত্য සංඥා, සුභ සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා මේ දේවල් තියෙනවනේ. ඒවා යටපත් කරගන්න තමයි උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට කෙලෙස් ඇති වෙන එක අඩු වෙනවා. පැහැදිලි නේ? හා. ඒ මොන කසි නේද? කොද? හා. නෑ දැන් ඒ පරිකර්ම අවස්ථාවේදී ඒක ගැටලුවක් නැහැ. තමන් කොහොම කළත් පරිකර්ම අවස්ථාවේදී අපිට ඒ අරමුණ ටිකක් ප්‍රකටව ගන්න පුළුවන් විදියට කරන එක වරදක් නැහැ. ඊට පසු ඒ පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම ලයිට් දාගෙන එහෙම අවශ්‍ය නැහැ. ඒ තැනක ඉතින් අඳුර පෙවුනත් ඒක වරදක් නෑ. මෙහෙම එකක් තියෙනවා, තමන්ට අර ටිකක් නිදිමත වගේ එනවා නම් එලිමහනක කරන එක වඩා හොඳයි. ඒක මුල් අවස්ථාවේදී සාමාන්‍යයෙන් ටිකක් භාවනාවේ ප්‍රගතියක් ඇති වුණායින් පස්සේ ඒක ගැටලුවක් වෙන්නේ නෑ. එලිමහනේද කලවරේද කවස්ස පුළුවන්. ඒකට ඇතමෙකුට සැක ඇති වෙන්න පුළුවන් අර බාහිර ආලෝක. ඒ භාවනාවේ මුල් අවස්ථාවවල මේ සමහර අද්දකීම් ලැබෙද්දි මේක මොකක්ද, මේ කවුරු හරි ටෝච් එකක් ගැහුවද දන්නේ නැහැ. ඒ වගේ මේ දේවල් අපි වළක්වා ගන්න ඉතින් ඒවා ඇති වුණත් ඉතින් මොනව හරි කරනවාද ඒව ගැන හිතන්න යන්න අවශ්‍යත් නැහැ. දිගට තමන්ගේ භාවනා ආරමුණ දිගට කරගෙන යන්නයි අවශ්‍ය වෙන්නේ. ඔව් ඒ නිසා තමයි අපි මතක් කළේ අර අනික් කටයුතු කරද්දී පුළුවන් තරම් සිහිය පැවැත්වීම. ඉතින් ඒකත් භාවනාවම තමයි. භාවනාව නොකරනවා කියලා ඒකට නම් ඒක එතකොට භාවනාවට කෙරෙනවා. ඔව් කොහොම වුණත් දැන් ඊට පස්සේ තමන්ට විවේක ලැබෙනවා කියලා හිතමුකෝ හවස් වරුවේ හරි. ඊට පස්සේ තමන්ට විවේක විදියට පරයන්කයක් විතර කරගන්න. ඒක එතකොට ඒක ගැටලුවක් වෙන්නේ. හිතේ වැටීමක් වෙන්නේ නැහැ එහෙම. අනිත් ඉතින් අර ප්‍රධානම දේ කටයුතු කරද්දී හිතේ අපසල් ඇති වෙන්න නොදී ඒ ටික කරගන්න එක. ඒකට තමයි දක්ෂ වෙන්න ඕන එහෙම. දැන් අපි දකිනවා දැන් ගොඩ දෙනෙක් උත්සාහවත් වෙනවා. නමුත් ගැටලුව වෙන්නේ ඔන්න ඔතන. ඒ නිසා තමයි අපි ඒ ගැන ටිකක් වැඩිපුර කියන්නේ. ගොඩ දෙනෙක්ගේ අර එදිනෙදා කටයුතු කරද්දී කරන්නෙම නැහැ කියලා අපි කියන්නේ. නමුත් ඒකට දැන් පරයන්කවල ඉන්නවට වඩා අර අනික් අවස්ථාවල් වලත් අපි බොහෝ සෙයින්ම කුසල අරමුණේ ඉන්න උත්සාහවත් වෙන්න ඕන. පැහැදිලි නේ? ඒකේ අඩුකම නිසා තමයි ප්‍රතිඵල පරක් වෙන්නේ. ගිහි කාලය කරපු දේවල් හරි එහෙම නැත්නම් අනාගතේ මෙහෙම මෙහෙම කරනවයි කියලා ප්ලෑන් හරි ඒවත් ඇති කරගෙන තිබුණත් අන්න අපි ඒ අර හිතට අවශ්‍ය විදියට යන්න දීලා එහෙම වෙන්න දෙන්න එපා. පැහැදිලි නේ? මේ දේ මෙහෙම වුණොත් මෙහෙම වෙයි මෙහෙම එච්චර හිතන්න වෙනුවෙන් කට් කරගන්න නේද අපිට මේ ශාසනයේ තියෙන්නේ මේ අවශ්‍ය ප්‍රතිඵල ගන්න මිසක එහෙම නැතුව මේකෙන් අපිට සමහර විටක ඇතැම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දේවල් කරන්නේ දැන් සමහරෙකුට හිතෙන දේ ශාසනයේ නගා සිටවන්න කියලා ඔන්න අපේ සංග පිරිසට එහෙම හිතෙනවා අඩුවේදී මේ දේවල් හොඳට ඉගෙනගෙන මේ දේවල් කරන්න ඕන නම් ඉතින් එච්චර ප්ලෑන් අපිට අවශ්‍ය නැහැ දැන් මේ සුදුසු අවස්ථාවක් ආවොත් දෙයක් කරන්න එක වරදක් නැහැ නමුත් අපිට මේ බුද්ධ ශාසනයේ පිරිහෙනක වළක්වන්න පුළුවන්ද දැන් කවදා හරි දවසක මේ බුද්ධ ශාසනයේ පෙර බුද්ධ ශාසන එහෙම නැතිලා ගියාද නැද්ද දැන් පෙර බුද්ධ ශාසන වල ඉතින් ඒ වගේ උත්සාහවත් වුණ ස්වාමීන් වහන්සේලා හිටියද නැද්ද හිටියා. ඉතින් ඒවත් නැති වෙලා ගියාද නැද්ද? නැති වෙලා ගියා. ඒක ඉතින් මේ බුද්ධ ශාසනයක් අපිට ලැබෙන්නේ අපි මේ අවශ්‍ය ප්‍රතිපදාවන් සම්පූර්ණ කරගෙන කෙලෙස් අඩු කරගන්න මිසක කෙලෙස් ඇති කරගන්න නෙවෙයි. කලිනොත් අපි යෝක කියලා ඇතිනේ. කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්ථාය නෝගහනත්ථාය. මහණෙනි මම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ධර්මය පහුරකට උපමා කරලා දේශනා කරනවා. පහුර තියෙන්නේ මොකටද? ඈතර වෙන්නනේ. ඒ වගේ මේ සසරින් ඈතර වීම සඳහා, දුක් වලින් ඈතර වීම සඳහා, නිත්තරණත්තහය. සසර දුකින් ඈතර වීම පිණිසයි. නෝගහනත්තහය. තණ්හා දිට්ඨි මාන වශයෙන් ග්‍රහණය හිතමුකෝ අපි මොකක් හරි ඒ වගේ උත්සාහවත් වෙලා සාසනය රැක ගන්න කියලා මොනවා හරි කළයි කියලා. ඒක තණ්හා දික්තිමාන වලින් නම් කළේ. ඒකෙන් එතකොට කුසලයක්ද වෙන්නේ? කුසලුත් පිටින් විට වෙයි. නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් බුද්ධ ශාසනයෙන් අපි ලැබිය යුතු ප්‍රතිඵල ලැබලා නැහැ. ඒක බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නෙම මේ ලෝකයට ප්‍රකාශ කරන්න. ඉතින් එහෙමනම් ශ්‍රාවකීන් වහන්සේලාට බුදු කෙනෙක් අවවාද කරන්නේ ඒ ටික අවබෝධ කරගන්න. අපි ඒ ටික නොකර අනිත් අයට අවබෝධ කරවන්න නම් උත්සාහවත් වෙන්නේ අපි උත්සාහවත් නොවි දැන් තමන් උත්සාහවත් වෙන අතරේ තව කෙනෙකුට උත්සාහවත් කළාට ඒක වරදක් නැහැ තමන් උත්සාහවත් නොවි අනිත් අය උත්සාහවත් කරනවා නම් ඒ අඩුයි කිසිම ලාභයක් නැහැ කියලා අපි කියන්නේ කුසලයක් වෙනවනේ කුසලයක් සිද්ධ වෙයි නමුත් බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමනුත් ඒක තමන් උත්සාහවත් වීම ප්‍රධාන දේ පැහැදිලි නේද ඒ නිසා තමන් සීලයක පිහිටා ගන්න ඕන අනිවාර්යෙන්. ඒ අතරේ අනිත් අයට සීලයක පිහිටා ගන්න අවවාද කළාට උදව් කළාට වරද. ඒ අතරේ අනිත් අයට ඒකට උනන්දු කළාට කමක් නැහැ. අනිත් ප්‍රඥා භාවනාවත් ඒ විදිහම තමයි. පැහැදිලි වෙන්නේ. ප්‍රධාන දේ තමන් කරන්න ඕන. එහෙම නැතුව ඉතින් මොකද හිතලා බලන්නකෝ අර පුරාණේ හිටපු ස්වාමීන් වහන්සේලාගෙන විස්තර කතා වෙනවා. මේ විදිහේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේවත් ඒ සන්නාන්සේලාගෙන සල්කලා බලපුවම ඉතින් දැන් කාලේ ඉන්න ඉතින් ඉහෙළම නුවණක් තියෙනවා කියන කෙනෙක් ගැන උනත් සංසන්දනය කරන්න තියා හිතන්නවත් බෑ. ඒ තරම් මහා ප්‍රඥාවක් තිබුණු උතුමන් වහන්සේලා පුරාණේ වැඩ හිටියා. අහලා ඇති නේ දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේලාගෙන අපි පැත්තකින් තියමුකෝ රහත් භාවයට පත් වුණා කියලා සඳහන් නැහැ. සාරත්දීපනී ටීකාචාර්ය වහන්සේලා ඒ වගේ සන්නහන්සේලා ගැන. හැබැයි කියනවා ඉතින් මහා දැනීමක් උන්වහන්සේලාට තිබිලා තියෙනවා. ඒ තිබිලා තියෙන නුවණ ගැන කියනවා අර ඒකස්සුතේන අනේකානි අනේක ග්‍රන්ථ සහස්ස ධාරණ සමත් පතක් අහලා ග්‍රන්ථ දහසක් කියලා කියන්නේ බණවර හතරක්. ග්‍රන්ථ දහසක් කියන්නේ ග්‍රන්ථ වශයෙන් වෙන් කරද්දී අර අකුරු වශයෙන් එහෙම ග්‍රන්ථ වෙන් කරන්නේ. එතකොට බණවර හතරකට වඩා බණවර හතරක් කියන්නේ ග්‍රන්ථ දහසක්. එතකොට අනේක ග්‍රන්ථ කියලා කියන්නේ ඒ වගේ ඒවා එකක් නෙවෙයි ඒ වගේ ඒවා කීපයක්. එක ශ්‍රුතයකින් දරා ගන්න පුළුවන් වුණා කියනවා. කලින් අහලම නැති සූත්‍ර දේශනා ටිකක් එක දිගට කියාගෙන ගියොත් බණවර හතරකට වඩා එක වතාවක් අහලා මුල ඉඳන් අගට ඒ ටික මතකෙන් කියන්න පුළුවන්කම තිබ්බයි කියන්නේ. අපි බණවර හතරේව ගොඩක් නැතුව එක බණවර හතරක් කියලා හිතමුකෝ. නේද? හතරක් කියාගෙන යනවා අහගෙන ඉඳලා ඒ ටික මුල ඉඳන් අගට මතකෙන් කියන්න පුළුවන්කම තිබ්බයි. දැන් ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක් ගැන මේ කාලේ අහන්නවත් ලැබෙනවද? අහන්නවත් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් ඒ වගේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ඉතින් ඇත්තටම සාසනීයට යමක් කළා. ඒක ඉතින් උන්වහන්සේලාත් ගුණධර්ම පුරණ අතරේ අරණ්‍ය වාසීව හිටපු සන්නහන්ත කෙනෙක්. ඉතින් ඒ බණ භාවනා කටයුතු බොහොම දියුණුවට කරපු බවක් පේනවා කියන කරුණු අනුව ඒ වගේ ප්‍රතිඵලත් ලැබලා තිබ්බ බව අපි විශ්වාස කරනවා. ඉතින් කියලා තියෙනවා ඊළඟට උපකාර කරලා ඒකෙදී අරහත්වයට පත් වෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් එහෙම කියන්නේ නිශ්චිතව එහෙම කියන්න බොහෝ විට අනාගතය දකින්න ඇතිනේ, අවිඥාදීක උපදවලා එහෙම දකින්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේ හැකියාවල් තිබුණු පිරිස් සාසනයේ හිටියා. ඉතින් ඒ සන්හන්සලත් දැන් අපවත් වෙලා ඉවරයි නේද? සම්පූර්ණයක් කළේ. දැන් අපි ඒකෙන් අදහස් වෙන්නේ මේ මොකුත්ම කරන්න එපා, මේ ඔක්කොම දාලා ගිහිල්ලා මේ භාවනාවම විතරක් කරන්න කියලා අපි කියනව නෙවෙයි. නමුත් ප්‍රධානවම අපි මේ අනික් කටයුතු කරන අතරේ අපි මේ සාසනයෙන් ගත යුතු ප්‍රයෝජනය මේකයි කියලා කියන්නයි විශේෂයෙන් කිව්වේ. පැහැදිලි නේ? ඒ නිසා ගණ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව යොදා ගන්න කියන එක තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. පැහැදිලි නේ? එහෙම නැත්නම් අපි පිච්චි පිච්චි ඉන්න අතරේ අනිත් අයව බේරන්න හැදුවොත් නේද ඒක ප්‍රයෝජනය අඩුයි. අනික් කෙනාට හරියට ඒකට අපිට පාර කියන්නත් බෑනේ ඒකට නේද? පාරත් මේ සමහරට කියලා තියෙනවා. ඒක නා විස්තර අහලා බැලුවොත් ඊට පස්සේ ඒක කියන්නත් දන්නේ නැහැ. ඉතින් සමන් කරන්නේ නැත්නම් කරලා නැත්නම් නේද? ඒ නිසා ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕන පුළුවන් තරම් අපේ ජීවිතයේ මේ දේවල් ටික එකතු කරගෙන අනිත් අයට ඉඩ ලැබෙන විදිහට කියලා දුන්නොත් ඒක වරදක් නැහැ. ප්‍රධානම තමන් මේ ටික උනන්දුවෙන් කෙදිටින් තමන්ට කැපකිරීම කරන්න වෙනවා ඈ. දැන් ලෝකේ ඉහළයි කියලා කියන දේවල් ලබා ගන්න අපිට කැපකිරීම කරන්න වෙනවා නේ. සාමාන්‍යයෙන් හොඳ රැකියාවක් ගන්න කැපකිරීමක් කරන්න වෙනවද නැද්ද? කරන්න වෙනවා. ඉස්කෝලේ යන කාලේ කොච්චර ඉතින් අමාරු වෙනද නේද? ගෙදරට වෙලා නැත්තම් සෙල්ලම් කර කර ඉඳ තිබුණේ වුණා කැප කරලා තමයි ලෞකික සැප සම්පත් ලබන්න. ඒවා මේ ජීවිතේට විතරයි. මේ ජීවිතෙන් එහාට ගෙනියන්න පුළුවන්ද? දැරකියාවක් කරන්න ගත්තම, එහෙම නැත්තම් මොනවා හරි උපාධියක් ගත්තම ඊළඟ ජීවිතේ ඉපදෙද්දි මේ උපාධිය හම්බෙනවද? එහෙම හම්බෙනවද? එහෙම හම්බෙන්නේ නැහැ. මේ ජීවිතේට විතරයි. එහෙමනම් මේ සසර පුරා රැස් කරගන්න මේ දහම පුරුදු කරන එකේ ප්‍රතිඵල තියෙන්නේ මේ ජීවිතේට විතරද? එහෙම නැහැ. මේ ජීවිතේ මාර්ග ඥාන ඵල ඥාන වලට පත් වෙන්න බැරි වුණත්, ධ්‍යාන ආදී ඒ ඉහළ සමාධි උපදවන්න බැරි වුණත්, බැරි වෙන්නේ නැහැ උත්සාහවත් වුණොත්. බැරි වුණත් ඊට පසුව ජීවිතයකට ඒක උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. මක් කරන්න ඕනද කියලා කල්පනා කරන්න. ඒ නිසා ඒකට දවසේ කාලයක් අනිවාර්යයෙන්ම වෙන් කරගෙන උත්සාහවත් වෙන්න ඕන. පැහැදිලි නේ? අනික් කටයුතු කරන අතරේ ඉතින් ඒකෙන් මම කියන්නේ මේ පරයන්ක භාවනාව විතරයි කියන එක නෙවෙයි. ඉතින් ඒ යන එන විලාවල් වල ඒ තැන් වලත් වීරිය ඇති කරගෙන කොහොමද එතකොට මේ යන එන විලාවට සිහිය ඇති කරගන්නේ? ඒක කොහොමද අපිට ප්‍රතිඵල ලැබෙන්නේ? අපි යන එන විලාවට එක එක්කෙනා පොඩ්ඩක් කියමු බලන්න කීප දෙනෙක් මේ යන එන වෙලාවට සිහි කරන විදිය. තමන් මොකද්ද යගෙන ගත්තට මදි කරන්න ඕන. 100ට 100ක් සාර්ථක නොවුනත් උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කවදාවත් සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. 100ට 100ක් කෙලෙස් වලින් තොරව ඒ මුළු කාලයම ගත කරන්න, කියන්නේ ලෝභ හිතක්වත් පොඩි ලෝභ හිතක්වත් ඇති වෙන්නේ නැති වෙන්න කරන්න පියවරක්ම සිහියෙන් සිහි කර කර ඒ අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වෙනකන් විටින් විට පොඩි පොඩි ලෝභ හිත ආදී ලස්සන මලක් දැක්කම ලස්සනයි ඒ වගේ හිතෙන පොඩි පොඩි ලෝභ හිත ඇති වෙන්න පුළුවන්. ඒ තැනක ඒක ලෝභයක් බව දැකලා ඒක අයින් කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. යන එන වෙලාවට කටයුතු කරන්නේ අපි එක එක්කෙනාගෙන් අහලා බලමුනේ. කවුද කැමැත්තෙන් කියන්න කැමති? තමන් කරන විදිය කවුරු හරි කියන. භාවනා ප්‍රතිඵල අහනවා නෙවෙයි, අපි සාමාන්‍ය පුහුණුවක් ගැන නෙවෙයි අහන්නේ නේද? දැන් ඒ දහම් කරුණකට අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම ඒ කියන කරුණට අවධානය යොමු කරලා ඉගෙන ගන්න. ඒකත් එතකොට අපි ඉස්සෙල්ලා හිත යොමු කරලා ඉන්නවා කියලා කියන්නේ අපි ඒ සවන් යොමු කිරීම කියන කටයුත්ත සිහියෙන් කිරීම. පැහැදිලි නේද? එතකොට තව කවුරු හරි කියමු ගන්න. හොඳයි. ඒ යන එන වෙලාවට ඒ තමන් මොකක් හෝ කුසල් අරමුණක හුරු කර ගන්න ඕන. ඒ කිරිස එතකොට පිණ්ඩපාතය පිළිගන්න වෙලාවේදී විශේෂයෙන්ම කියන්නේ මෛත්‍රී කමඨහනට එහෙම හිත යොමු කර ගන්න කියලා. ඉතින් අනික් වෙලාවල් වල තමන් පුරුදු තමන්ට හුරු මොකක් හෝ කමඨහනක් කමක් නැහැ. බුද්ධානුස්සතිය නම් මේ දවස්වල කරන්නේ ඒක සජ්ජායනාව යම් මට්ටමකට හිමින් ඉතිං කළ කරන එකත් හොඳයි. කවුරුත් නැති වෙලාවක පොඩ්ඩක් ඒක උපකාරයි හිතින් මානසිකාරයේ කරන්න. ඉතින් මේක පහසුවෙන් මෙනෙහි කරන්න වචනයෙන් කරන සජ්ජායනේ උපකාරයි. ඒ නිසා එහෙමත් කරන එක හොඳයි. ඒ බුදු ගුණ ටිකක් අපි ඒ කියලා කිව්වේ නේද? හා.
බලන්න පොලයක් බලාගෙන නේද? අර බුදු ගුණ සමානලට මෙනෙහි තමයි වාරයතුන් බලාගෙන.
ඇට සැකිල්ල කියලා අදහස් කරන්නේ ලේමස් නැති ඇට සැකිල්ල සාමාන්‍ය. අට්ටික සංඥාව හුරු කරනවා නම් ඒ ලේමස් නැතුව තමයි අරමුණු කරන්නේ. ඒක ගැන ඉතින් අර ඇතැම් ආචාර්යයන් වහන්සේලාගේ අදහසක් තියෙනවා එහෙම. හැබැයි ගොඩක් පැරණි පොතපතක අපි දැකලා නැහැ එහෙම කියලා තියෙනවා. ඒ තැනක් කියලා තියෙන අවම වශයෙන් දවසකට වතාවක් ඒකට ගොඩක් වෙලා යනවද? නෑ. අවම එක වතාවක්වත් කරන්න කියලයි කියලා තියෙන්නේ නේ. හා හා. ඉතින් අනික් වෙලාවකදී ඉතින් කුසල් හිතකින් හිටියට ඒක වරදන්නේ. ඒක වරදන්නේ නෑ. ඒ කියන්නේ අපි සේනාසනයේට ඇතුල් වෙන වාරයක් ගානේ ප්‍රතිවේක්ෂාව කරන්න කියලා තියෙනවානේ. එහෙම නැතුව කෙනෙක් තමයි කියලාම තියෙනවා ඒක. වරදක් නැහැ. වරදක් නැහැ. නමුත් ඒ තැනක අපිට තියෙන ගමන් කිරීම කියන කාරණාව ගැන දැනගෙන කිරීමත් කරන්න පුළුවන්. එතකොට ඒක අර තමන් කරන ක්‍රියාවම දැන ගැනීමනේ නේද? ඒ නිසා තමයි අර කියන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. මොකක්ද ඒකේ තේරුම? ප්‍රමෝදිතායස්ම. ඈ සිහි කරනවද? යනවා සිහි නේ. මනාව දැනගෙන ගමන් කරනවා කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ දැන් අපි යනවා යනවා කියන්නේ අර අපි දුකෝ කකුල තියදී වම දකුණ එහෙම හිතීමක් නෙවෙයි එතනින් අදහස් කරන්නේ. මුල් කාලේ හිත පිහිටන් නැත්නම් ඒක එහෙම හිතුවයි කියලා වරදක් නැහැ. නමුත් එතනින් අදහස් කරන්නේ අපි දකුණු කකුල ඉස්සරහම පැහැදිලි නේ. එතකොට වම් දකුණු කකුල බිම වදින අවස්ථාවේදී දකුණු කකුල බිම වදින බව දැනගන්නවා. පජානාති විශේෂයෙන් දැනගන්නවා. එතකොට දකුණු කකුල ඊට පස්සේ මුලදීම අපිට ඇත්තටම ඒ පියවර තියද්දී සම්පූර්ණ පියවරේ කොටස් ටික අපිට වෙන් කරලා දකින්න බැරි වෙයි. බිම තියෙන වෙලාව අපිට ප්‍රකටයිනේ. බිම කකුල ස්පර්ශ වෙන එක. ඒ තියෙන අවස්ථාවේදී බිම තියෙනවා කියලා දැනගන්නවා. අනික් කකුල තියද්දී වම් කකුල තියද්දී වම් කකුල බිම වදින බව දැනගෙන ඒක කරනවා. පැහැදිලි නේ? ඊට පස්සේ අපි ඔහොම කාලයක් කරගෙන යද්දී අඩිය බිම වදිද්දි තමයි ඒ දකුණු කකුල බිම වැදුනා කියන එක. එහෙම කාලයක් කරගෙන යද්දී තේරෙනවා තමන්ට මේ පියවර දෙකක් අතරේ කාලය හිඩසක් තියනවා වගේ කියලා වැටහෙන්න ගන්නවා. එහෙම වෙන්නේ ටිකක් සතිය දියුණු වේගෙන එද්දී. එතකොට අපිට තේරෙනවා දැන් මේක මෙනෙහි කරලා ඊළඟ එක මෙනෙහි කරන කාලය අතරේ කාල පරාසයේ ඉඩක් තියනවා කියලා තේරෙනවා. එතකොට අපිට පුළුවන් ඊළඟ පියවර කුල තියනවා. ඊට පස්සේ ඊළඟ කකුල වම් කකුල ඔසවනවා. ආපහු ඒ කකුල තියනවා. ඔසවනවා තියනවා. ඔසවනවා තියනවා කියන පියවර දෙකක්. එකම කකුලක පියවර දෙකක් සිහිකරන කාලය අපිට හැදෙනවා. කරලා බලන්න. එතකොට ওই ටික Tamanටම අත්දැකීම ලැබෙයි. ඒ එසවීම සහ තැබීම කියන අතරේ කාලේ හිඩසක් තේරෙන්න ගන්නවා. මේ කියන්නේ කාලේ ටිකක් වැඩි වගේ. එහෙම තේරෙද්දී අපිට අරමුණු කරලා දැනගන්න පුළුවන් ද මේකෙන් ඔසවනවා යවනවා තබනවා කියලා සිහි කරන්නම අවශ්‍ය නැහැ. පැහැදිලි නේ? ඔසවන බව යවන බව තියෙන බව දැනගන්නවා. මේ විදිහට කාලයක් කරගෙන යද්දී තවත් සිහිය වැඩිපුර දියුණු වෙලා ඒ පියවරේ තවත් කොටස් තමන්ට ප්‍රකට වෙන්න ගණීවි. පැහැදිලි නේ? ඒ විදිහට කරද්දී තමන්ගේ සිහිය හොඳට මේ ශරීරයේ පවතින ආකාරය ගැන වැටහෙන්න ගන්නවා. එතකොට ඔන්න ඔය කය ගැන ඇති වෙන සිහිය තමන්ට උපකාර වෙනවා පසුව මේ රූපවලම. ඒව ගැන අපි වැඩි විස්තර පසුව කතා කරමු. දැනට ওই වගේ ওই මූලික වුණුවක් ඇති කරගත්තට වරදක් නැහැ. මූලිකව ඒ ටිකක් කරගෙන ගියාට වරදක් නැහැ. මේ අනික් කටයුතු කරන අවස්ථාවල. පැහැදිලි නේ? එතකොට දැන් වෙන කටයුතු අපි කරමු. හිතමුකෝ මේ බෑග් එක ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි මේ ගද්දි අපි වෙන කොහේ හරි බලාගෙන ඒව ගන්න. එහෙම මම ඉතින් මේ ගන්න බව දැනගෙන මේ දේ කරනවා. පැහැදිලි නේ? ආ. එතකොට මේ වෙලාවේ අත මෙහෙමයි වැඩ කරන්නේ. එහෙම ඒ විදිහට සිහියෙන් ඒ ටික කරනවා. ඉතින් ගොඩාක් වේගෙන් ඉරියව් පවත්වන්න පුරුදු වෙන්න එපා. දුවන්න, ඒ වගේ ඒවා පුරුදු වෙන්න එපා. සමහර තැනක ටිකක් වේගෙන් කටයුතු කරන්න වෙන්නේ තියෙනවා. ඒ තැනක සමන නුවණට හසු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉරියව් නුවණට හසු කරගන්න පුළුවන් විදියට තමන්ගේ ඉරියව් පැවැත්වීම හදාගන්න. පැහැදිලි නේ? ටිකක් පුහුණු වුණ කෙනෙකුට ටිකක් වේගෙන් කරද්දිත් ඉරියව් වලට හිත යොදන්න පුළුවන් වෙයි. හැබැයි මුලදිම අහුවෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ දියුණු වුණයින් පස්සේ අපිට සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්. ඒතකොට අවම මේ ටික තමන් සක්මනක් කරන වෙලාවක ඒ වගේ තැන්වලදීවත් ටික ටික පුහුණු කරන්න ඕන. පැහැදිලි නේද? ආ. සතිය කියලාදී. පැහැදිලි නේ? ඒතකොට මෙතනදී මේ කය අනුව සිත පැවැද්දෙන් එහෙම හිත පවත්වන්න පුළුවන් අරමුණු හතරක් නිභාගය තුනක් සතිපට්ඨාන කියලා දේශනා කරේ. එතකොට ඒ විදිහට කයේ පැවැත්ම අනුව හිත පිහිටවන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේදනාවල පිහිටීම අනුව වේදනාවන් පවතින ආකාරය ගැන හිත පිහිටවන්නත් පුළුවන්. හිතේ පහළ වෙන ධර්මතා අනුව හිත පිහිටවන්නත් පුළුවන්. හැබැයි ඒකට යම් අවබෝධයක් තියෙන්න ඕන. පැහැදිලි නේ? කරන විදිය ගැන අපි පසුව ඉඩක් ලැබුණොත් සතිපට්ඨාන සූත්‍රය වගේ සාකච්ඡා කරමු පසු කාලයක. නේද? කළාද සතිපට්ඨාන සූත්‍රය? කෙරුණාද? කවුද? ඈ? හිටපු අය කවුද? කවුද හිටියේ? කී දෙනෙක් වගේ හිටියද? ඉවර වෙනකම්ම කළාද සූත්‍රය අටුවාවත් එක්ක? ආ. එහෙමනම් ඒ හිටපු සන්නහන්සලාගෙන් අනිත් අය අහගන්න නේද? නැති හිතින් ඒක අහන්න එච්චර හිත යෙදෙනව අඩුයි නේ. ගොඩ කාලයක් යයි ඉතින්. ඔව්. කාලයක් යනවා. ටිකක් වෙඩි කාලයක් යනවා ඒ වගේ එකට. ත්‍රිණි භාවනාව කියලා කියන්නේ මා සිහිය පිහිටුවීම භාවනාවක්. පැහැදිලි නේද? එතකොට අමෝහ සංකල්පය කියන්නේ අසම්මෝහ. ඔව්. ඒකෙදි ඒ කුසල් අරමුණක යෙදීම කියන එක. පැහැදිලි නේ? එතකොට අපි මේ කුසල් අරමුණක යෙදීම තමයි භාවනාව. එහෙම නැතුව මේක මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් විතරක් කරන්න ඕන එකක් කියලා කොහෙවත් කියන්නේ නැහැ. දැන් මේ ඉරියව්ව ගැන දේශනා කරන්නේ ආනාපාන සති භාවනාව ගැන එහෙම කියද්දීනේ. ඒකේ සමත කොටස දිනේ පැහැදිලි නේ. ඒනාව කරද්දි ඉතින් ඒ ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි සප්පාය. මොකද ඒ අරමුණු පහසුවෙන් වැටෙන්න එහෙම වෙන්න ඕනේ. එහෙම නැතුව අනික් කටයුතු කරන අතරේ අරමුණ අප්‍රකට නිසා සිවුම් අරමුණක් නේ. දැන් අපිට කසින භාවනාවක් එහෙම ඒ දැන් පරිකර්ම කරන ඒවා එවිදවිද කරන්න බෑනේ පැහැදිලි. ඔව් පටන් ගන්න බෑ කියලා කියන්නේ නැහැ. ඉතින් කෙනෙකුට පටන් ගන්න පුළුවන්. නමුත් ඇතැම් විටක හරදියට ගන්න ඇතැම් විට ඉඩ තියෙනවා. එහෙම වුණොත් සමහර විට ඒක වැරදියට අරන් මෙනෙහි කිරීම කළොත් හානිකර වෙන්න පුළුවන්. හරි උපදෙස් නැතුව එහෙම කෙරුණොත් ඇතැම් විට වැරදි වැටහීම් අරගෙන වැරදියට මෙනෙහි කිරීම කරලා යම් හානිකර බලපෑම් වෙන්න පුළුවන්. පොත්පත්වල කියලා තියෙන ක්‍රමයටම මුල් ටික ටිකක් හොඳට ශක්තිමත් කරගෙන හිතේ ශක්තියක් හදාගෙන ඒ විදිහට කරන එක වඩා හොඳයි. නේද? ආ. අරමුණු ගැන සිහිය පැවැත්වීම කියන එක මෙහෙම කරන්න පුළුවන්. අපි අරමුණ ගැන අවබෝධය අඩුයි නම් එහෙම හිතෙන අරමුණ දිහාම කල්පනා කරන්නක් විදියට මේ එන්න තමයි බෝතලේ හරි ඒ වගේ අරමුණක් අපි ගත්තා කියමුකෝ. ඒ අරමුණ මෙහෙම බෝතලයක් කියලා ඒක බෝතලයක් කියලා මොකක් හරි හිතලා හරි එහෙම මේ අරමුණ දිහා බලන් හිටියයි කියලා ඒකේ විශේෂ ප්‍රයෝජනයක් නැහැ. පැහැදිලි නේද? එතකොට ඒ වගේ අපි ඒකේ නියම ස්වභාවය ගැන සිහි කරලා අපි මේ බෝතලය දැක්කේ මේ බෝතලයන් දිගටම තියෙනවයි කියලා හිතන එක වැරදි වැටහීම. අන්න ඒ විදිහ අවබෝධයක් ඇතුව යමක් කරනවා නම් ඒක වරදක් නැහැ. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් අපි මේ ඇති වෙන අරමුණ ඇතිවීම කියන එක ඇතුලෙන් වෙන ඒ අවස්ථාවේ වෙන සිද්ධාන්තය දැකලා ඒ අවස්ථාවේ පහළ වුණු ධර්මතාව ගැන සිහි කරනවා නම් අන්න ඒ විදිහට සිහි කිරීමයි නිවැරදි. ඒ හිතත් වෙනස් වෙන විදිහේ හිතක්. එතකොට ඒ අවස්ථාවේ මේ විදිහේ ධර්මතාව පහළ වුණා කියලා ඒ විදිහට සිහි කිරීම වරදක් නැහැ. ඔව් ද්වේෂ හිතක් ඇති වුණේ ඒක වරදක් නෑ. එහෙම දැනගන්න එක ඒක වරදක්.
අර මේ සාමාන්‍ය ජීවිතයේදී අර මේ කපුවේ තියෙනවා වගේ ඒක මෙහෙ කරවොත් ඉතින්
වරදක් නෑ. ඉතින් මෙහෙම කියනවා සතිපට්ඨාන වලදී සතිපට්ඨාන හතරම මොකද භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනාව මුලින් දේශනා කළේ කායානුපස්සනාව ප්‍රකට නිසා අනිත් ඒවා අප්‍රකට නිසා. පැහැදිලි නේද? ඒකට කයේ ඇති වෙන ඒ වෙනස්කම් ආදියට හිත පිහිටවන්න පහසු නිසා. අනිත් ඒවට ඇතැම් විටක පිහිටවන විදිය වැරදි වෙන්නත් පුළුවන්. Tamanta අවබෝධය අඩුයි නම් සමහර විට පැහැදිලි නේ. ඒ නිසාර තමන්ට ඉස්සරලා ප්‍රකට අරමුණු වලින් පටන් ගත්තම තමන්ට ඒ සැබෑ අත්දැකීම පහසුවෙන් ලබා ගන්න පුළුවන් ඉක්මනින්. අප්‍රකට දේවල් වලට මෙයා කරාම සමහර විට ප්‍රයෝජනෙයි අඩු වෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ දැන් ඕකේ සැබෑම දේ ඒ විලා ඒ මොහොතේ ශරීරයේ පහළ වෙන රූපයන්ගේ බිඳීම ඒ දේවල් වෙනස් වීම දැක දැක ඒත් එක්කම මේ නාම ධර්ම වල වෙනස් වීමත් දැක දැක ගමන් කරන අවස්ථාවක් වෙද්දි තමයි සැබෑම නිවැරදිම අවබෝධය ඇතුව ගමන් කළා කියලා කියවෙන්නේ. පැහැදිලිද? ආ ඒ නිසා තමයි කියන්නේ ඒ අවස්ථාවේදී තමයි අසම්මෝහ සම්පන්නී. එහෙම නැති අවස්ථාවක අපි මුල් අවස්ථාවේදී දැන් මේ සම්මුති වශයෙන් අරමුණු කරන්නේ කය උනත් පාදය කියන එක උනත් සම්මුති වශයෙන් අරමුණු කරන්නේ අපි ඒකේ පරමාර්ථ වශයෙන් දැකලා නැත්තම් ඒ තාක්කල් පැහැදිලිනේ. හා ඒ නිසා අපි මේ මුලින්ම හිතක් ඇති කරගෙන ඊට පස්සේ වෙන දෙයක් හිත හිත ගියොත් සමස්ත ගමන් ක්‍රියාව දැනගෙන නැහැ. පැහැදිලිනේ. හා ඒ නිසා දැන් හුස්ම ගන්න එක උනත් කියමුකෝ ඒ නිසානේ අර භාග්‍යතුන් වහන්සේ ආපහු දේශනා කරන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. මේ සියලු හුස්ම රැල්ල දැනගෙනයි අස්වාස ප්‍රස්වාස ආදී කරන්න ඕනේ. ඒ වෙද්දි අදින්. එහෙම නැත්නම් අපි හුස්ම ගන්න බව පටන් ගද්දිම දැනගන්නවා ඉතිරි ටිකේ වෙන මොකක් හරි කල්පනා කරනවා. ඊට පස්සේ ආපහු ඊළඟ හුස්ම හෙලද්දී අපි හෙලන බව දැනගෙන වෙන මොනවා හරි කල්පනා කරනවා. පැහැදිලිද? ආ එතකොට සමස්ත හුස්ම රැල්ල දැනගත්තා වෙන්නේ නැහැ. ඔව් ඔව් අවබෝධිනවා. ඒ නිසා තමයි අපි අර කිව්වේ ඒ යන කටයුත්ත ගැන අවබෝධය දිගට තියෙන්න ඕන කියලා. ඔව්. ඒ වෙලාවෙදී වෙන බුද්ධානුස්සතියක් හරි සිහි කරන එක පහසුයි කියලා ඒකයි මම කිව්වේ. තමන් ඒක හුරු කරලා තියෙනවා නම් ඒක කළාට වරදක් නැහැ. පැහැදිලි නේද? ආ. දැන් අපි කිව්වේ අර පියවර ගැන සිහි කරන්න ඕන විදිය ටිකක් කරලා බලන්නකො. එතකොට ටිකෙන් ටික දැන් එකවරම ඒ පරමාර්ථ ධර්ම ප්‍රකට වෙන්නේ නැහැ. පැහැදිලිද? ආ. ඊට පස්සේ කාලයක් කරගෙන යද්දී ඒ ටික ප්‍රකට වෙනවා. දැන් අපි දැකලා තියෙන මෙති අර බුදු පිළිමයක් තියෙන පින්තූරයක් තියෙන්නේ. ඒකේ මුල් ටිකක් වෙලා බලන් ඉද්දි. ආ. නේද? එතකොට ඒක මුලින්ම බලපුවහම අපිට ඒ රූපේ පේනවද? පේන්නේ නැහැ. ටිකක් වෙලා බලන් ඉද්දි ප්‍රකට වෙලා පේන්න ගන්නවා. ඒ වගේ තමයි. අපි මුලින් මේ සම්මුති වශයෙන් අරමුණු කරලා හෝ ඒ රූපයේ වෙනස් වීම ඒ දේවල් බලන් ඉද්දි පසුපත වශයෙන් ඒ ටික ප්‍රකට කරගන්න පුළුවන් පසු. දැන් අපි ඒ දැන් චතුධාතු අවස්ථානයේදී අපිට මුලින්ම හුරු කරන්නේ ප්‍රකට අරමුණ ඉස්සෙල්ලා දකින්න උත්සාහවත් වෙන්න කියලා. මුලදී අපි ඇත්තටම දකින්න උත්සාහවත් වෙන්නේ වායෝ ලක්ෂණය, වායෝ වල තියෙන කුම්භවන ලක්ෂණය. ගැනීම නිසා සිද්ධ වෙන යම්කිසි ප්‍රකට ඕලාරික වෙනස් වීමකට හිත යොමු කරනවා. කොහොමද අපි හිතමු දැන් පාවෝ සයඩු සන්නහසේලා එහෙනම් විස්තර කරන්නේ ඒ හුස්ම ගැනීම නිසා අපේ මේ ඔළුවේ ඇති වෙන තෙරපීම මේ ප්‍රදේශයේ සිද්ධ වෙන ඊට වඩා යම් ප්‍රකට තැනක් තියෙනවා නම් පපුවේ හෝ වේවා බඩේ හරි වේවා ඒ පිම්බීමක් එහෙම නැත්නම් වාතය නිසා වෙන තෙරපීම අපි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එහෙම තේරුම් ගත්තම අපි දැන් ඒ වායෝ කියන ස්වභාවය තේරුම් ගන්නයි මේ උත්සාහවත් වෙන්නේ. එතකොට මේ වායෝ ධාතුවේ ස්වභාවය තේරුම් ගත්තා. ওই විදියට ඕක තව ටිකක් හොඳට ප්‍රකට කරගෙන ඊට පසුව පරමාර්ථ වශයෙන් ඒ දේවල් එකිනෙක ඒ වායෝ ලක්ෂණ ආදී දකින මට්ටමට ඒක ප්‍රගුණ කරන විදිය විස්තර කරනවා. අපි ඒව ගැන වැඩි විස්තර පසුව කතා කරමු. පැහැදිලි නේ? ආ. ඒවා එතකොට මේ අපි සම්මුති වශයෙන් යමක් තේරුම් ගැනීමම ප්‍රමාණවත් නැහැ කෙලෙස් අයින් වෙන්න. පැහැදිලි නේ? ආ. එතකොට මේ චතුධාතු අවස්ථානය ආදීනුත් කෙනෙකුට පටන් ගන්න පුළුවන්. නමුත් තමන්ගේ අර මූලික සමාධියක් තිබුණොත් ඒ කෙනාට පහසුයි චතුධාතු අවස්ථානයෙන් උනත් ඒ පරමාර්ථ ධර්ම ප්‍රකට කරගන්න. ගුරුවරු අවවාද කරන්නේ. පැහැදිලි නේ? ඒ නිසා මුලින් ඒ සමාධියකට හිත සමාධියක් පුරු කරගන්න ජීවිතේ උත්සාහවත් වෙන්න. බුද්ධානුස්සතියකින් හෝ වේවා අපි මේ මොකකින් හරි සමාධිය පුරුදු කරගන්න පුළුවන්. ඉතින් අපි පෞද්ගලිකව කැමති ඒ ටිකත් කරගෙන ගිහිල්ලා ආනකණෙක්ගේ මේ කාලේ ටිකක් විතර්ක තත්ත්වයේ ගතිය වැඩි. ඒ නිසා මේ විතර්ක චරිතයට වඩා සුදුසු කමඨහනක් විදිහට දේශනා කරලා තියෙන්නේ ආනාපාන සතිය. ඒ නිසා දැන් හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයේ ලබන්න ප්‍රධානව පාදක කරගන්න සමාධිය. ඒත් එක්කම දැන් හුස්ම රැල්ල කොහොමද වුණත් ඊට පසු භවයක වුණත් තමන්ට උපකාරයක් වෙයි මේ අරමුණ. දැන් බෝසතාණන් වහන්සේ පොඩි කාලේදී කුහුණු කළානේ. පොඩි කාලෙදිම ආනාපාන සතිය පුහුණු කළා. ඒ පෙර ජීවිතවල පුහුණු කරලා තිබීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා අපි ඒ වගේ එකක් පුහුණු කරලා තියෙන එක හොඳයි. දැන් මැරෙන වෙලාව වෙනකම්ම දැන් ගිහි කෙනෙක්ට වුණත් මේ අරමුණ තියෙනවද නැද? ඒ අරමුණ ගන්න වුණත් පහසුයි. දැන් විචිවකට නම් ඉතින් අපවත් වෙන වෙලාවේදී වුණත් උස්මරෙල් අපිට අරමුණු කරගන්න පුළුවන්. පහසුයි. ඒ නිසා ඉතින් ඒ වගේ අරමුණක් අපි පුහුණු කරලා තියෙන එක හොඳයි. පැහැදිලිද? ඒ නිසා ඒ සමාධි පැත්තක්වත් ඒත් එක්ක හුරු කරගන්න උත්සාහවත් වෙනවා. නේද? කොයි වගේද දැන් බුද්ධානුස්සතිය අපි කීවා ඉතිරි ಗುಣ ටිකත් සාකච්ඡා කරලා ඒ ටික තේරුම් අරගෙන ඒ ටික පුහුණු කරන්න කියලා නේ. අපි මේ පොත් එහෙමත් දුන්නා නේද? ලැබුණාද? ලැබුණාද මේ පොත් එහෙම? අපි එදා බාර දීලා ගියා මේ කලිනුත් තිබුණා නේද ටිකක්? ඒ ටිකේ කාලි මදි වුණාද? ඒ ටික මේ භගවා ගුණේ දක්වා හුරු කරන්න කියමු බලන්න. එක එක මට අරහන් ගුණය පුහුණු වුණා. තව ටිකක් ඒකම කරන්නේ කොහොමද කරන්න ඕමනයි. විජාචර්ම සම්පන්න මට ඉක්මනට කියාගෙන යමු අනිත් අයත්. අර බුදු වුණ භාවනාවේ ඒ ටික තාම කරුන්නේ නැද්ද? මුල් ටික නවයම දැන් ඒකේ අර විස්තර ඇතුව බයිස්කක් හරි ඒ ටික පුහුණු කරගන්න කියලා. ඒ ටික කරුන්නේ නැත්නම් ඒ ටික ආපහු ඒ ටිකත් පුහුණු කරගන්න. අරහන් ඉතුරු ටිකත් හිමීට ඒ විදිහට ඒ පොත් ටික පිරිස බෙදාගෙන පොඩ්ඩක් ඒක පුහුණු කරගන්න තව ටිකක් නේද? ඔය සියලුම විස්තර කියලා ඉතින් ඒකෙදි අපි අදහස් කරේ දැන් පොඩි කොටසක් තෝරාගෙන ඒ ටික අර අරහන් ගුණේ වගේම පොඩි කොටස එක ඒ කතා කරලත් එක සමාන කොටස් දැන් ඕකේ ඇත්තටම එක ගුණයකට අර්ථ කීපයයි තියෙන්නේ ප්‍රධාන අර්ථ. ඒ ටිකේ අනු කොටස් තමයි ඉතිරි ටික තියෙන්නේ. ඉතින් ඒ ටික වෙන් කරගෙන තමන් මේ කොටස් කොටස් ඒ ටික පුහුණු කරගන්න. පැහැදිලිද? අරහං ගුණේ සම්මා සම්බුද්ධි. අහ ඊළඟ එක පටන් අරගෙන දැන් අපි මේ ටික කරන්නේ මොකටද? ඒ එකිනෙක ගුණේක විස්තර ඇතුව අර්ථය ප්‍රකට කරගන්න. එහෙම නැතුව අපි අර නිකම්ම බුදුරජාන් වහන්සේගිට කියන නමක් වගේ අරහං සම්මා සම්බුද්ධ කියලා කියාගෙන ගියාට ඒ අපේ ශ්‍රද්ධාව කියන එක හොඳට පිහිටන්නේ නැහැ. පැහැදිලිද? අපට ඇතුව සජ්ජායනා කරලා ඒ විදිහට පුහුණු කරන්න කියලා කිව්වේ. පැහැදිලිද නේ? ඒ නිසා ඒක අපි එක වටයක් කරගත්තම ඊට පසුව ඊටු ටික කරගන්න පුළුවන් පහසුයි. පැහැදිලිද? හා ආහ ඔව් අර ටිකත් පිළිවෙලට මේ ටික කරගෙන යන්න. අනුලෝම ඔව් ඒ ටික අපි කරන්න කලින් අර ටික හොඳට ටිකක් පුහුණු කරමු. වචනයකින් අපිටම කරහන් ගුණේ කියලා ඒකේ තියෙන සමස්ත අර්ථ ටික ප්‍රකට කරගෙන ඊට පසුව අපි ඒ විදිහට කරන්න ගමු. එතකන් කොටස් කොටස් වෙන් කරගෙන හරි ඒ ටික ටිකක් පුහුණු කරගන්න සිංහල තේරුමත් එක්ක. අර අරහන් ගුණ. අපි ඊටු ටික ඉස්සරහට කරන්න කියලා අපි කිව්ව නේද? පුළුවන් නම් එහෙම කිව්වේ නැද්ද? ඉතිරි ගුණ ටිකත්. ඔව්. ප්‍රධානම දේ තමයි අපි එදත් මතක් කළේ අපට මේ වචනය මතක් කරද්දී අර්ථ ටික ප්‍රකට වෙනවා නම් ඒ ටික ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රමාණවත් පැහැදිලි නේ. හා ඒ කියන්නේ ඔක්කොම එක දිගට කටපාඩමින් තියෙන්න ඕන එකක් කියන එකක් නෙවෙයි අපි අදහස් කරන්නේ. ඒකේ සමස්ත අර්ථය මේ වචනය අරහන් කියද්දී අපට අර ප්‍රධාන අර්ථ පහ අරහන් කියද්දී ওই පහේනොත් එකක් සමහරට ප්‍රකට වෙයි. එහෙම නැත්නම් කීපයක අර්ථ සමස්තයක් විදියට ප්‍රකට වෙයි. කොහොම හෝ ඒවා අරහන් කියද්දි Tamanṭa යම් සමස්තාර්ථයක් වැටෙනවා ප්‍රමාණවත්. පැහැදිලි නේ? ඒ විදියට අර ಗುಣ සියල්ලම මේ විදියට ටිකක් ප්‍රකට කරගන්න ඕන. එහෙම නැත්නම් මෙතන සම්මා සම්බුද්ධ කියන්නේ බුදුරජාන් වහන්සේට කියන තව නමක් වගේ. නේද? එතකොට ඒකේ අර්ථය අපිට ප්‍රකට වෙලා මදි. ඔය දැන් අපි අර්ථය දන්නේ නැතුව නිකම්ම අරහන් කියද්දි කොහමද වැටෙන්නේ? ඒකේ නිකම්ම අර නමක් වගේ. එතකොට අපිට අර ශ්‍රද්ධාව කියන එක හරියට ඇති වෙන්නේ නැහැ. එතකොට අපි ඒ පාඩම් කරලා තේරුම් ඒකේ අර්ථය මෙනෙහි කරන්න කියලා ඒකයි අපි අවධාරණය කළේ. එතකොට අපිට ඒ අර්ථය කියන එක හිත අවබෝධ කළ යුතු ධර්ම සියල්ලක්ම අවබෝධ කරපු නිසා කියන මේ සමස්තාර්ථය වැටුණා නම් ප්‍රමාණවත්. පැහැදිලිනේ? තොරයි මොනවද අවබෝධ කරපු ධර්ම කිව්වත් ඉතින් අපිට ගොඩාක් විස්තර වෙයි තියෙන ඔක්කොම කියන්න ඕන කියන එක නෙවෙයි අදහස් කරන්නේ. දුක මේ කියන බව. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම දුකක් කියන බව. ඒ වගේම ඒ දුකට හේතුවක් තියෙනවා කියන බව. ඒ දුක නැති ස්වභාවයක් නිවනක් තියෙනවා කියන බව. ඒ දුක නැතිකරන තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන බව මේ ටික දැනගත්තා කියන සමස්ත අවබෝධය තියෙනවා. පැහැදිලි කියගෙන තමන්ට හිතට දැනিলা නැත්නම් ඒ අවබෝධයක් නැත්නම් ඉතින් මොකක්ද මේ කියන්නේ කියන එක ගැන තේරෙන්නේ නැත්නම් ප්‍රයෝජනෙ අඩුයි. පැහැදිලි නේ? දැන් කිසිම තේරුමක් දැන් නැතුව ඒ ටික කටපාඩම් කරගන්න බැරිද? දැන් අපි හිතමුකෝ අපි දන්න එක ඒකේ තේරුම අපිට වැටහෙන්නේ නැහෙනේ. පැහැදිලි නේද? එහෙම වෙලා තේරුමක් නැහැ. අපි මේ වචනාර්ථවල වචනවල අර්ථය විශේෂයෙන්ම හිතට හිතින් අරමුණු කරලා බලන්න ඕන. මේ කියන්නේ මොකක්ද කියලා. ඒකේ එතකොට සමස්තයක් විදියට අර්ථය Taman තේරුම් ගන්න. පැහැදිලිද? සම්මා සම්බුද්ධ ගුණයේ අපහැදිලි තැන් තිබුණාද? නෑ එහෙම නෑ. අපි එහෙම කිව්වේ නෑ නේද? එහෙම කිව්වද කාටවත්? අපි කිව්වේ දැන් පාලියත් කැමති නම් ඒක ඒ විදියට මතක තියාගන්න. ඉතින් ඒකේ අර්ථය තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඔව් අපි නෑ ඒ ටික දැනගන්නව නතර නෙවෙයි. එතකොට අභිඤ්ඤය කියන එකේ අර්ථය විශිෂ්ට ඥානයකින් දත යුතු දේවල්. එතකොට සාමාන්‍ය නුවණකින් දැනගන්න බැරි විශිෂ්ට නුවණකින් ඊට වඩා විශේෂ නුවණකින් දැනගත යුතු දේවල් තමයි දුක්ඛාරය සත්‍ය, සමුදය, නිරෝධය සහ මාර්ගාරය සත්‍ය. අභිඤ්ඤය කියද්දි ඔය හතරටම කියන පොදු නමක්. විශේෂයෙන් දත යුතු සියලු දේවල්. දැන් එතකොට ඔය ලක්ෂණ රූප, විකාර රූප ඒ සියල්ල දුක්ඛාරය සත්‍යයට ඇතුළත්. හැදිරි නේ? හා. සාමාන්‍ය ප්‍රකට වෙන්නේ එකක් වෙන්න පුළුවන් ඒ. ඔව්. අපි හිතමුකෝ තමන්ට හිතෙන්නේ වැඩිපුර තමන්ට තේරෙන්නේ කෙලෙසුන්ගෙන් තොර වුණ නිසායි අරහන් කියලා කියන්නේ. ඒ ප්‍රමාණවත් ඒ ඇති. හැබැයි අර සියල්ලම එක වතාවක් හරි නිකන් මෙනෙහි කරලා තියෙන එක වටිනවා. පැහැදිලි නේද? හා. ඒකෙන් තමන්ට වඩා ප්‍රකට කොටසක් හරි ප්‍රකටයි නම් මේ හේතුව නිසායි අපි හිතමුක අරහන් ගුණය කියලා. අපිට හිතෙනවා වැඩිපුර බුදුරජාණන් වහන්සේ මේ සියලු පූජාවන් ලබන්න සුදුසු නිසා අරහන් කියලා කියනවා කියලා. ඒ ඇති. තමන් අර ටිකක් දන්නවා. හැබැයි තමන්ට වඩා හිතට දැනෙන්නේ ඒ එක කොටස නම්. ඒ ඇති. පැහැදිලිද? ඒක හිතේ තියාගෙන අරහන් කියන එක අත්නත් ඇති. එතන කියලා කියන්නේ ඒක ක්‍රම කීපයකට විස්තර කරනවා. එතකොට ඒක තේරුමක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගයේ ගමන් කළා කියලා මෙතනින් අදහස් ගන්න. දැන් අපි ඔය පාරක යනවා වගේ ගමනක් නෙවෙයි. ගමන කියන එක කකුලින් කරන ගමනක් සහ ඥාන ගමන කියන එකක් තියෙනවා. ඥාන ගමන. පැහැදිලිනේ? නුවණින් ගමන් කිරීම. අර්ග ඥානයෙන් අවබෝධ කිරීම කියන එක. පැහැදිලිනේ? එතකොට අර අපි සම්මා සම්බුද්ධ ගුණේදී කියවුණු කරුණක්ම තමයි ආපහු මෙතන කියවෙන්නේ. මාර්ග ඥානය උපදවා ගත්තා කියන එක. හැබැයි මේ සුගත කියන වචනේ අර්ථය විස්තර කරන්න ඕනේ. ඒ නිසා තමයි සු උපසර්ගය සහිතව ගත කියන වචනයත් එක්ක පැහැදිලිනේ. එතකොට ඒ නිසා අපි කෙටියෙන් අරමුණු කළා නම් හරි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කළා අර අන්තවලට වැටෙන්නේ නැතිව. පැහැදිලිද? එතකොට අන්ත මොනවද? කාමසුඛල්ලිකානුයෝග, අත්ථකිලමතානුයෝග ආදී එකකින් සත්‍ය අවබෝධ කරගත්තා. පැහැදිලිනේ? හා. ඒ විදිහට මෙනෙහි කළාමයි. ලෝකවිදූ කියන එක කොහොමද ප්‍රධාන අර්ථයක් විදියට වැටහුණේ? ඔව්. පුළුවන් මේ ආයතන 12 කියන්නේත් ලෝක කියලා හඳුන්වනවා. ඉතින් මේ ආයතන 12 ගැන තමන් වැඩිපුර තමන්ට තේරෙනවා නම් මේ ආයතන 12 කියන ලෝකය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා කියලා තමන් ඒ ටික වැඩිපුර ඒ අර්ථයෙන් මෙනෙහි කරනවා. ප්‍රමාණවත්. එකකින් එක ඔක්කොම අපිට විස්තර කරන්න වෙලාව මදි වෙයි. ಗುಣ නමේම නේද? එතකොට කාම එතන කියලා තියෙන්නේ කොහොමද? සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියලා. පැහැදිලිනේ? ආ කාම රූප අරූප කියලා බෙදීම තව බෙදීමක්. එතකොට බෙදීම් ගණනාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට පංචවෝකාර ලෝක, චතුවෝකාර ලෝක, ඒකවෝක ඒ බෙදීම් ගොඩක් තියෙනවා. ඒ සියල්ලෙම වචනාර්ථ සමහරට ඔක්කොම දැනගන්න කෙනෙකුට අපහසු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනාට මේ ස්කන්ධ පංචකය කියන ලෝකය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. එතකොට එතනින් අදහස් කරන්නේ මොකක්ද? මේ ස්කන්ධ පංචකය කියලා දෙයක් තියෙනවා. ස්කන්ධ පංචකය කියන ටික දන්නවනේ හැමෝම නේද? භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා ඒ ස්කන්ධ හේතුන් නිසා හටගත්තු දේවල් එක දිගට පවතින දේවල් නෙවෙයි. ඒවායේ හේතුත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ හේතුන් නිසා ඇති වෙන පළවල ස්වභාවයත් අවබෝධ කරගත්තා. මේ විදිහට ඒ සියල්ලේම යතහ ස්වභාවය අවබෝධ කරගත්තා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ඇති සැටිය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. පැහැදිලිද?